அப்பி அப்பத்துலட்டுமே பிரிசெமின் அப்பேம அபியாந்தரைய விமசாபலமின் அப்பமம தகிமின் යන මේ ආධ්‍යාත්මික ගමනේ මේ පැමිණ තිබෙන්නේ ධර්ම සාකච්ඡා මන්සන්ධියට එක එක පැතිවලින් එක එක දිසාවන්ගෙන් පැමිණි අප හැම දෙනාම මුණ ගැහෙනවා මේ ධම්සභා මණ්ඩපයේදී. මෙතනදී කෙරෙන්නේ ඒ ආගමනේ අද්දුටුදී සහ මුහුණ පෑ ගැටලු සිසුහු කලන මිතුරන් සමග කරුණාවෙන් පෙතා හදා ගැනීමයි, එමෙන්ම ඒ අපේ ගැටලුවලට පිළිතුරු සොයා ගැනීමයි. අපි මොන ගැහෙන්නේ ධර්ම සාකච්ඡා වෙති පමණයි. ඉන් පසු අප වෙන් වෙන්ව ඒ අපේ ගමනේ අප යෙදෙනවා. නැවත කවදා කොතැනකදී මෙබඳු මුණගැහෙන මන්සන්ධියක් ලැබේවිදයි කිව නොහැකි ගමනකයි අප ඉන්නේ. එම නිසා සියලු සාකච්ඡා අතර ආගිය තොරතුරු ඕපාදූප රටේ තොටේ සිදුවන දේ පිළිබඳ කරන පුවත් සාකච්ඡා, මේ සියල්ල අතර ධර්ම සාකච්ඡාවට ලැබෙන්නේ ඉහළම තැනක්. මේ අපේ අවස්ථාව. කියන්නට යමක් තිබෙනවා නම් මේ ගමනට අදාළව එය කියමු. බෙදාගන්නට අත්දැකීමක් තිබෙනවා නම් බෙදාගනිමු. විමසන්නට කරුණක් තිබෙනවා නම් එය අහමු.
අතීතේ ලැබුණු අතුරු දෙයක් ගැන කිව්ව එක කමක් නැද්ද
කියලා. අපි හැරී කැමති යහන්.
මම වෘත්තේ ගුරුවරේ කැටිද උගන්න කාලේ දැන් අවුරුදු 40කට විතර උඩද. මම එතකොට වයසව 25 කියලා කිව්වා. මම උගන්න පන්තියේ දරුවෙක් බොහොම දුප්පත් තාත්තත් නැති අම්මා පොඩි වැඩ කරන හැමදාම පන්තියේ දෙන්නේ නැහැ අම්මා පොඩි වැඩ කරලා මදි බලා ගන්න ඕනේ කියලා. මං ඒ කාලේ අපිට ලොකු පඩියක් හම්බුනේ නැහැ. මොකද ඒ පඩිය නේ හම්බෙන්නේ. ඒ පඩිය මේ දරුවට සරපු දෙකයි ගවමයි බස් එක දුසල්ලි දීලා කියලා ගෙදරින් ඉගෙන ගන්න කියලා. ඉතින් දරුවා ආවා. ඒ දරුවා මගෙන් එන්න උගන් මගේ ජීවිතේ මම ටියුෂන් කියන වචනේට ගරු කරන්නේ නැහැ මම දීලක් නැහැ. නමුත් මේ ළමයා කන්න ගහලා ගෙන්නවා. ඒ උගන්ට ඉස්කෝලේ අනෙක් ටීචර්ලගේ ළමයිට එවන්න පටන් ගත්තා තමයි. ඒගොල්ලන්ටත් ඒ විදිහටම නිකන් උගන්වනවා. පස්සේ ඒ ළමයා ඕලෙවල් කරන්න කිට්ටු වෙනකොට මට යන්න වුණා. මෙලදී මම ගියා අවුරුදු 8කට විතර පස්සේ මම අපව ලංකාවට ආවම දවසක් පාරදී මම ඒ දරුවගේ යාළුවෙක් මිත්‍රයෙක් ලැබුණා මුණ ගැහුණා. ඒ ළමගේ නම මට තාම මතක නැහැ. නමුත් මම මේ උගන්නපු ළමයා කමලා කියලා. මම අර දරුවගෙන් හැම දරුවා දැන් මට පාරදී දනගල වැන්ද නෝර ටවුන් හිටියත් මේ දරුවා මම හෙව්වා කෝ කමල දැන් මොකද කරේ මඩන් දැන් යා දිය මොකද මට සන්තෝසයි. ඊට පස්සේ තමයි මම පෙරදේ ඊටගෙන ඉන්නකොට ගෙදර එන්න මම දැක්කලා කෙනෙක් මන් දිහා බලාගෙන යනවා. ඒ අවුරුදු ගානකට පස්සේ බලනකොට මේ ළමයා දැන් දරුවා මහමාරයකට යනවලු කාර් එකේ අපේ ගෙදරම මාව බලන්න කියලා.
ඔහු ඒ පිනට අපි හැමෝම අනුමෝදන් වෙනවා. අපි දන්නවා ඔබතුමීගේ කඳුළු සතුටු කඳුළු බව. ඒ අත්දැකීම අපව අවදි කරනවා, යලිත් අපට මතක් කර දෙනවා ඕනෑම කෙනෙකුට ඕනෑම කෙනෙක් වෙන්න පුළුවන්. අපිට බෑ කෙනෙක්ගේ හැසිරීම දිහා බලලා, වත්පොහොසකම් දිහා බලලා, නෑදෑයින් දිහා බලලා විනිශ්චය කරන්න සහනාවැකි කියන්න. ඒ වගේම කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබීම නිසා බලන්න ඒ දියණියට මොනතරම් දුර ගමනක් යන්න පුළුවන් වුණාද. අපි ජීවත් වුණා කියලා ආපහු මතක් කරලා බලනකොට, ආපහු අතීතයේ මතක් කර බලන විට අපිට අපි ජීවත් වුණා කියන ඒ හැඟීම හිටියා නෙවෙයි, ජීවත් වුණා කියන හැඟීම ප්‍රබලව දැනෙන්නේ ඒබඳු කිසිවක් බලාපොරොත්තු නොවි දුන් දෙයක් හෝ කළ උපකාරයක් සිහිපත් වීමදී. අපි අපිට ගත්තාම, අපි වෙනුවෙන් යමක් කරගත්තාම, ඒ කියන්නේ භෞතික වශයෙන් අපි හිතමු මුදලට ඉගෙනවා කියලා. ඒ ටියුෂන් ඒ මතක් වුණාම හිතෙන්නේ නැහැ, ඒ හැඟීම එන්නේ නැහැ. ජීවත් වුණා කියන හැඟීම එන්නේ නැහැ. අම්බ කරා කියන හැඟීමයි. ජීවත් වුණා, මිනිස්සෙක් විදිහට ජීවත් වුණා කියන හැඟීම, ඒ උතුම් හැඟීම, උත්තරීතර හැඟීම හදවතට දැනෙන්නේ බඳු කැපකිරීමක් සමගයි. මමත්වයෙන් කළ දේවල් වේලිලා යනවා, වියලී යනවා, ඉතිරි වෙන්නේ අපේ විතරයි. මමත්වයෙන් තොරව කළ කීදෑ දළුලාන සජීවී මැරෙන්නේ. මමත්වේ මැරෙනවා, මැරෙන්නේ මමත්වය. වයසට යන්නේ මමත්වය, දුක් විඳින්නේ මමත්වය. ඒ මමත්වයෙන් අපිට අයින් වෙන්න පුළුවන් නම් ඔයක ප්‍රශ්නයක්වත් නැහැ. ආවර්ජනය කියන්නේ වර්තමාන ක්‍රියාවාක්‍යය. ආවර්ජනය කරනවා කියන්නේම වර්තමානයේ ඉඳගෙන මතක් කිරීම. මතක් කිරීම වර්තමාන ක්‍රියාවාක්‍යය. අතීතයට බෑ මතක් කරන්න. අනාගතයට බෑනේ සැලසුම් හදන්න. සැලසුම් හදන්න පුළුවන් වර්තමානයේට. වර්තමානයේ ඉන්න කෙනෙකුට විතරයි සැලසුමක් හදන්න පුළුවන්. අනාගතයට පුළුවන් හීන දකින්න. හීන දකින්න පුළුවන් අනාගතයට. අපි අතීතේ ජීවත් වෙනවා කියන්නේ එතන ඒ අත්දැකීමට ගිහිල්ලා සම්පූර්ණයෙන් මෙතන අමතක වෙලා මෙතන ඉන්නවා කියන එකත් මතක නැහැ. මේ මතක් කළා, මතක් කිරීමක් කරන්නේ කියන එකත් මතක නැහැ. මේ සියල්ල අමතක කරලා, අමතක වෙලා එදාට ගිහිල්ලා එදා ඉන්න පටන් ගන්නවා. එදා අපි ජීවත් වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට එදා වුණු දේ නැවත වෙන්න පටන් ගන්නවා. එදා වින්ද සතුටද, දුකද, තරහද, බයද මේ සියල්ල නැවත විඳින්න පටන් ගන්නවා. මතක් කිරීමක් නෙමෙයි ජීවත් වීම. අතීතයේ ඉන්නවා දැන් එයාගේ. යම් තාක් වාර ගානක් අතීතයේ ජීවත් වෙනවද, ඒ තාක් වාරයක් ඒ හැඟීම් නැවත නැවත විඳිනවා. ඉවරයක් නැහැ. එතනදී මේ ඇබ්බැහිවීමක්. ඔය අතීතේ ජීවත් වෙනවා කියන්නේ ඇබ්බැහිවීමක්. බොහොම දරුණු ප්‍රබල ඇබ්බැහිවීමක්. මෙහෙම මතක් කරනවා, මතක් වෙලා ඒ අතීතයට යනවා, එතන ඉන්නවා, ඒව විඳිනවා, ඒ අත් එක්ක සතුටු වෙනවා, දුක් වෙනවා, තරහ ගන්නවා, ගහ ගන්නවා, බැන ගන්නවා, සිඳු කියනවා, නටනවා, කනවාපනවා, එක්කම කරන ඒ සියල්ල විඳිනවා ඒ වෙලාවේ, ජීවත් වෙන වෙලාවේ අතීතේ. ඉතින් ආපහු ඔහොම ටික විනාඩි 10ක් 15ක් ගිහලා ආපහු එනවා. හැබැයි විනාඩි 10ක් 15 නෙමෙයි, අපිට දැනෙන්නේ පැය ගානක කාලයක් වගේ. අතීතේ ඉඳලා බලන්න. ඔරලෝසියෙන් බැලුවොත් විනාඩියක් දෙකක් ඇති වුණා. නමුත් ඒ අපි අතීතයට ගිහලා ඉන්න ගියාම කාලය අමතක වෙනවා. ලොකු කාලයක් වගේ දැනෙන්නේ. එහෙනම් කවුරු හරි කතා කරොත් නැත්නම් වෙන ගෙරෙව්වොත් එහෙම නැත්නම් වෙන වර්තමාන අත්දැකීමක් වුණොත් ඔන්න අපි ඇදිලා එනවා පහ වර්තමානයේට. මෙතෙන්ට එනවා. එතකොට තමයි තේරෙන්නේ අපි ඉන්නේ කොහෙද, වාඩි වෙලා ඉන්නේ කොහෙද, කවුද මෙතන ඉන්නේ, මොනවද කර කර හිටියේ. මේ සියල්ල මේ ගැන තේරුමක් දැනීමක් එන්නේ ඊට පස්සේ. ඉතින් ආයෙත් ඔන්න මතක් වුණාම ආයෙත් වෙනවා අතීතේ. එතන අපි මේ එකම සිදුවීමක් ඒ දුක වෙන්නත් පුළුවන්. දැන් දුක් විඳින්න අපි කැමති නැහැ. හැම දෙයක්ම කරන්නේ දුකෙන් බේරෙන්න. ඒ වුණත් මේ දුක හොයාගෙන අපි නැවත නැවත යන්න ගියොත් ඒ දුක් සහගත සිදුවීම් එක්ක ඒ ඇබ්බැහි වීමක් වෙනවා. ඒ දුකට ඇබ්බැහි වෙනවා. තරහට ඇබ්බැහි වෙනවා. ඒ කෝප වුණු සිදුවීම් නැවත නැවත සිහිපත් කරමින් නැවත නැවත ඒ සිදුවීමට ගිහිල්ලා නැවත නැවත බැනුම් අහමින් නැවත නැවත බනිමින් අපි ඉඳ ගියොත් ඇබ්බැහි වීමක් වෙනවා. ඒ ඇබ්බැහිම් ප්‍රතිඵලය මොකද්ද? ඕනේ වුණත් එපා වුණත් අපි එතෙන්ට යනවා. ඒ අත්දැකීමට යනවා. එයා මේ අත්දැකීම තමයි ඇත්ත. ඉතින් අපි වැඩිපුර ඉන්නේ මේ අවශ්‍ය නැති දුකක් එක්ක. ඒ කියන්නේ මෙතෙන්ට වැදගත් නැති, අදාළ නැති, වර්තමානයේට ගැළපෙන්නේ නැති දුකක් එක්ක, බයක් එක්ක, සතුටක් එක්ක, කෝපයක් එක්ක, ලැජ්ජාවක් එක්ක, මානයක් එක්ක තමයි ඉන්නේ. ආපහු එනවා. ආයෙත් එතන ඉන්න බෑනේ, ආපහු එනවා. හැබැයි මෙහෙම දිගට කළොත් එහෙම වෙන්නේ මේ ආපහු එන්න බැරි වෙනවා අපිට. ඒ ගිය තැනක ඉන්න වෙනවා. මේ අනාගතයේ පැත්තෙන් වෙන්නත් පුළුවන්. ලස්සන හීනයක් හදාගන්නවා. ඒ හීනේ මතක් කර කර ඒක ඇතුලේ ඉන්නවා. මතක් වෙන වෙලාවෙ හීනේ ඇතුළට ගිහිල්ලා හීනේ ඇතුළේ ඉන්නවා. ලස්සන නොවෙන්න පුළුවන්. නිකන් භයානක හින හදා ගන්න පුළුවන්. මේ ඔක්කොම නැති වෙලා යයිද? විභාගි ෆේල් වෙයිද? රස්සාව නැති වෙයිද? ලෝක විනාශ වෙයිද? මොනවාරි එහෙම හිණයක් ඒක ඇතුළට ගිහිල්ලා ඉන්නවා. ඉන්නේ බයෙන්, දුකෙන්, ආතතිය. නැවත නැවත ගියාම සමහර විට ආපහු එන්න බැරි වෙනවා. අනාගතේ ජීවත් වෙන්න ගිහිල්ලා වර්තමානය අහිමි කරගත්ත, අතීතයේ ජීවත් වෙන්න ගිහිල්ලා වර්තමානය අහිමි කරගත්තා ඉන්නවා. මානසික රෝහල්වල එයාගේ ඇත්ත තමයි අතීතය නැත්නම් අනාගතය. අර වෙච්ච දේ හරි හීනේ හරි තමයි ඇත්ත. ඒක ඇතුලේ තමයි ඉන්නේ. සමහරට අවුරුදු 15කට 20කට එහා ඉන්නේ. මේ 2020 කියන එක පිළිගන්නේ නැහැ. පිළිගන්නේම නැහැ. තාම ඉන්නේ ඒ වයසේ. තරුණනම් තරුණ වයසේ තාම ඉන්නේ. දැන් සමහරට වයසයි. නමුත් ඉන්නේ තරුණ වයසේ. එහෙම නැත්නම් අනාගතේ හීනේ ඉන්නේ. ඒ හීනේ හැබෑ වෙලා. එයාගේ හීනේ ඇතුලේ හීනේ හැබෑ වෙලා. ඇත්තටම නෙමෙයි. ඉතින් හීන ඇතුලේ ඉන්නවා. ඉතින් මොකද්ද ප්‍රශ්නේ කියලා හිතෙන්නේ. දැන් සතුටුදායක අතීත අත්දැකීමක් එක්ක එහෙම හැමදාම ඉන්න පුළුවන් නම් මොකද්ද ප්‍රශ්නේ? ලස්සන හීනයක් එක්ක ඉතින් ඒ හීනේ ඇතුලේ ගිහලා ඉන්න පුළුවන් නම් ඇයි ඒකට මානසික රෝගයක් කියන්නේ? ඇයි ඒක රෝහලේ තියන් ඉන්නේ? හැමදාම ඉන්න පුළුවන් වුණත් ඒ හීනේ ඇතුලේ හැමදාම ඉන්න වෙනවා. ඒක තමයි ප්‍රශ්නේ එතන. බෙහෙත් නැහැ මේක. එතන කෙනෙක්ව වර්තමානයට ගේන්න බෙහෙත් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒ ඇත්ත එයාට පමණයි. ඉතින් මේ ලෝකෙත් එක්ක යාර ගනුදෙනුවක් නැහැ. පෞලේ ඇත්ත එක්ක ගනුදෙනුවක් කරන්න බෑ එයාට. කවුරුවත් එක්ක ඒ ගනුදෙනුව කරන්න බෑ. කිසි කෙනෙක් එයාව පිළිගන්නේ නැහැ. එයාට බෑ කවුරුවත් පිළිගන්න. වර්තමානයේ පිළිගන්න බැරි වුණු ගමන්ම වර්තමානයේ අහිමි වුණා කියන්නේ සියල්ලම අහිමි වෙනවා. හරි දුකක් එයා විඳින්නේ. අර ඒ හීනේ ඇතුලේ හරි මතකේ හරි ඇතුලේ හරි සතුටේ හිටියට මේ ප්‍රශ්නේ නිසා ලොකු දුකක් විඳින්නේ. තරහ ගන්න. හරියට තරහ එනවා. මේ වර්තමානයත් එක්ක ලොකු තරහක්. වර්තමානය කියන්නේ දැන් ඉන්න අයත් එක්ක ලොකු තරහකයි. මොකද එයා පිළිගන්නේ නැහැ. එයාට බෑ පිළිගන්න. බයෙන් ඉන්නේ. මොකද අසරණයිනේ, අනාරක්ෂිතයි, කවුරුවත් නැහැ. ඒ කියන දේ අහන පිළිගන්න එකඟ වෙන කවුරුවත් නැහැ. කවුරුවත් නැහැ. හැමෝම නැති වෙලා ඊට පස්සේ ළඟින් ඉන්න පුළුවන් භෞතිකව. මානසිකව කවුරුවත් නැහැ. මානසික කාටවත් බෑ එතන ඉන්න ගිහිල්ලා. ඒ මානසික තැන ඉන්න බෑ. රංගපෑමක් කරන්න පුළුවන් ඇත්ත කියලා පොඩි වෙලාවකට. එච්චරයි. අපි තොතෙන්ට යනවා. හැබැයි අපිට ආයේ මෙතෙන්ට එන්න පුළුවන්. තවම මේ වර්තමානියත් එක්ක අපේ තියෙන ඒ බැඳීම, ඒ සම්බන්ධය විසන්දි වෙලා තාම නැහැ. තාම විසන්දි වෙලා නැහැ. කැපිලා ගිහිල්ලා නැහැ සම්පූර්ණයෙන්. මේක ඉතින් මේ රබර් පටියක් වගේ ඇදෙනවා. වර්තමානයයි අපි අතර තියෙන සම්බන්ධය ඉලාස්ටික් වගේ. ඉතින් අපි යනවා ඒක ඇදගෙන අතීතයට යනවා. ඉතින් ආපහු ඇදිලා එනවා වර්තමානයට. අනාගතයටත් එනවා, ආයේ වර්තමානයට ඇදිලා එනවා. භාවනා කරත් නැතත් එනවා වර්තමානයට. හැබැයි මේක කැඩිලා යන්න පුළුවන්. ඕනේ වට වැඩිය මේක ඇදුනොත් කැඩිලා යනවා. කැඩුනොත් නම් ආයෙත් බෑ. මේ වර්තමානයත් එක්ක අපේ තියෙන සබදතාවට තමයි සිහිය කියන්නේ. සතිය. ඕනෙම මිනිස්සෙකුට සිහිය තියෙනවා. සතිය තියෙනවා. සතිය නැත්තම් මෙලහට පිස්සු. ඒ තියෙන කිසියම් සිහි කල්පනාවක් නිසා තමයි, සිහි නුවණක් සතිමත් බවක් නිසා තමයි අපි තාම ගැට ගහගෙන ඉන්නේ ජීවිතය. භාවනාවෙන් කරන්නේ සතිමත් භාවය ශක්තිමත් කරනවා. මෙතන මේ මොහොතේ පැලවෙනවා. පැල කරන අපිට පැලවෙන්න පුළුවන් වර්තමානයේ පමණයි. අතීතය අපිව බාරගන්න ලෑස්ති නැහැ. අනාගතයත් අපිව බාරගන්නේ. අපිව බාරගන්නේ වර්තමානයේ පමණයි. මේ සතිපට්ඨාන කියන්නේ වර්තමානයේ පැලවීම. වර්තමානයේ සිටවීම. වර්තමානයේ පිහිටීම. ඒ ඔබතුමා අහන්නේ මේ දෙකේ වෙනස. වෙනස තමයි ඒ මතක් කරනවා පමණයි කියන දැනීම මුල සිට අගටම තියාගෙන ඉන්න පුළුවන් නම් ආවර්ජනයේදී කිසි ගැටලුවක් නැහැ. මේ මතක් කරනවා විතරයි. ඒ එකක්වත් දැන් ඇහෙන්නේ, පේන්නේ, දැනෙන්නේ කිසි දෙයක් නැහැ. මතක් කරනවා පමණයි. මෙතන තියෙන ඇත්ත මොකද්ද? මේ ඇහෙන දේ, මේ ඇඟට දැනෙන දේ, පේන දේ, ඒ විත් එක තමයි ඇත්ත. වර්තමාන ඇත්ත එච්චරයි. මෙතන ඇත්තක් නෑ, හුදු මතක් කිරීමක් පමණයි. මෙන්න මේ යථාර්ථයේ ඉන්න පුළුවන් නම් බුලත් සිට අගටම ඒ තමයි ආවර්ජනය කියන්නේ. කොයි මොහොතක හරි ඇසීම නැවතිලා, පෙනීම නැවතිලා, තවදුරටත් ඇස්සරන් හිටියට පේනවද නැද්ද දන්නේ, ඇහෙනවද නැද්ද දන්නේ, දැනෙනවද නැද්ද දන්නේ, මේ සියල්ල කියන වර්තමානයේ විසන්දි වෙලා යොත් අන්න අපි අතීතයේ ජීවත් වුණා. ඒ වෙලාවෙ ඉන්නේ අතීතේ. ඒ තප්පරේට, ඒ විනාඩියට වර්තමානයේ ඉඳගෙන අතීතේ මතක් කරනවද නැතිනම් අතීතේ අපි ජීවත් වෙනවද කියන කාරණය තේරුම් බේරුම් කරගන්න තියෙන හොඳම සාධකය තමයි අපිට ඇහෙනවද, මේ වෙලාවේ ඇහෙනවද තියෙන දේවල්, පේනවද ඇස් දෙකට, ඇඟට දැනෙනවද කියලා බලන්න. මේ පංච ඉන්ද්‍රියන් තමයි සාක්ෂි කරුවා. වෙන සාක්ෂියක් නැහැ. වෙන කාගෙන්වත් අහලා වැඩක් නැහැ. හිතින් අහන්න යන්න එපා. හිත වදන්නේ වර්තමානයේ. වර්තමානයේ ගැන දන්නේ ඇහැ, කන නාසය දිව ශරීර. ඒ පස් දෙනා විතරයි වර්තමානයේ දන්නේ. ඒ පස් දෙනා අතීතය ගැන දන්නේත් නැහැ, අනාගතය ගැන දන්නේත් නැහැ. කන දන්නේ විනාඩියකට කලින් ඇහුණු සද්දෙ මොකද්ද කියලා. කනෙන් ඇහුවට කන කියන්නේ මන් දන්නේ. ඊළඟ විනාඩිය ඇහෙන්න තියෙන සද්දෙ මොකද්ද කියලා කනෙන් ඇහුවොත් කේ මන් දන්නේ. මා දන්නේ දැන් ඇහෙන සද්දෙ ගැන විතරයි. ඇහත් ඒ වගේ මේ හැම ඉන්ද්‍රියක්ම ජීවත් වෙන්නේ වර්තමානයේ. වර්තමානයේ පමණයි පංච ඉන්ද්‍රියන්ට ජීවත් වෙන්න පුළුවන්. එනිසා පසිඳුරන් තමා අපට තිබෙන එකම සාක්ෂිය අපි ඉන්නේ වර්තමානයේද නැද්ද කියලා හොයාගන්න.
දැන් අපි ආවර්ජන කරනකොට ආවර්ජන කරන්නේ මනින්ද්‍රියන්නේ. එතකොට ඒ වෙලාවට අනිත් ඉන්ද්‍රියන්
ඔව් ඔව් මනින්ද්‍රියෙන් තමයි ආවර්ජනය කෙරෙන්නේ. කනින් ඇහින් බෑනේ. ඔව් එතකොට
අපි දන්නේ කොහොමද කනයි ඇහයි සත්‍යය?
අනේ ඒක තමයි. ඒ තමයි වෙනස. ඇහිම නවතින්නේ නෑ. දැන් අපි මේ කතා කරනකොට අපිට තවසක් දැනෙනවනේ. අපිට දැනෙනවා වාඩිලා ඉන්න බව දැනෙනවා. තව රූප පේනවා. මෙතන හඳුන් කුරපත්තු කරොත් ඒ සුවඳත් ඒ වරින් වර දිගටම නෙවෙයි වරින් වර. ඔව්. මේ සියල්ලම ඇහෙනවද නැද්ද? ඇහෙන්නේ නැහැ කියලා දන්නවා කියන්නේ වර්තමානයේ තමයි ඉන්නේ. හැබැයි ඇහෙනවද නැද්ද, පේනවද නැද්ද, දැනෙනවද නැද්ද මේ දැනීම සම්පූර්ණයෙන් නැතිලා ගියොත් අන්න අපි වර්තමානයේ නෙමෙයි ඉන්නේ. එක්ක අතීතය නැත්තම් අනාගතය. තියෙනවා ලොකු ප්‍රයෝජනයක් තියෙනවා. ප්‍රයෝජන දෙකක් තියෙනවා. දැන් පළවෙනි කාරණේ පැහැදිලිනේ. අපිට නිතර අවශ්‍ය දෙයක් මතක් කරගන්න ඕනේ යමක් තියෙනවා නම් එය නැවත නැවත මතක් කරන්න. නැවත නැවත මතක් කරොත් තමයි අවශ්‍ය වෙලාවට ඉක්මනින් මතක් කරගන්න පුළුවන්. දැන් අමතක කරන්න ඕන එකක් කොහොමද මේ ඒ ප්‍රශ්නේ විසඳන්නේ? දැන් අර තර්කයේ හැටියට බැලුවොත් එහෙමනම් ඒක අමතක කළාම දාන්න. කොහොමද අමතක කළා
දාන්නේ?
මතක්
නොකර
ඉන්නේ. මතක් කරන්නේ අමතක කරන්න ඕනේ කියලා
මතක්
වෙනවා. ඔව් ඒක
මතක් කරන්නේ නැහැ
නේද? ඒක මතක් නොකර ඉන්නවා. මතක් වෙනවානේ. තාම අමතක වෙලා නැහැ නේ. මතක් වෙනවා. එතකොට මොකද කරන්නේ? ඔව් එකක් ඒක. මොකද්ද මේක? ගණන් ගන්න එපා. මතක් වීම ප්‍රශ්නයක් කරගන්න එපා. දැන් අපි ප්‍රශ්නයක් කරගෙන ඉඳන්නේ අමතක කරන්න ඕනේ කියලා හිතන්නේ. නෑ ප්‍රශ්නයක් කරගන්න එපා. මතක් වීම ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අපිට. හැබැයි අපි ප්‍රශ්නයක් කරගත්තොත් එය දීර්ඝකාලීන ප්‍රශ්නයක් වෙනවා. මේ මතකය හරීම මේ නාහයට අහන්න නැති දෙයක් ඈ ඈ
දරුණු.
ඔව් දරුණු කියන්නේ ඔව් එහෙම මතකයේ ස්වභාවය හරි දඩප්පරයි මතකය. අපි එයත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ විදිහ හඳුනා ගන්නට ඕනේ. කොහොමද මේ මතකයත් එක්ක අපි සම්බන්ධ වෙන්න ඕනේ? බලහත්කාරකමින් බෑ මතකය. ඕන දේ මතක් කරගන්නයි, එපා දේ අමතක කරන්නයි එහෙම බෑ. මතකේ නේ, මතකේ තියෙන්නේ අපේ පරණ අත්දැකීම්. වෙන මොනවත් නැහැනේ මතකේ. මගේ මතකේ තියෙන්නේ මගේ අත්දැකීම් විතරයි. වෙන කිසි කෙනෙකුගේ අත්දැකීම් නැහැ මගේ මතකේ. හැබැයි එහෙම වුණාට මේ මතකය මගේ නෙවෙයි. මගේ අත්දැකීම් මතකේ තිබුණත් මතකය මගේ නෙවෙයි. මතකය මට අයිති දෙයක් නෙවෙයි. ඒ පොදු දෙයක්. ඊට පස්සේ අයිති වෙන්නේ ලෝකයට මතකය. මගේ දෙයක් නෙවෙයි. ඒ නිසා කිසිම දෙයක් සදහටම මකලා දාන්න බෑ. එහෙනම් මතකයෙන් සම්පූර්ණයෙන් ඉරේස් කරලා දාන්න බෑ, ඩිලීට් කරන්න බෑ. අපේ නම් මතකේ අපිට පුළුවන් වෙන්න ඕනේ. ඕන ටික තියාගෙන ඉතුරු ටික අතුගාලා දාන්න. එහෙම බෑ. බලන්න මතක් වෙන්නේ නැහැ. වෙනත් අයට මතක් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඔය මනස ඒ මතකය රීඩ් කරන්න පුළුවන්. කියවන්න පුළුවන්කම ඇති. මේ මතක් නොවුනට නුවන් ඇති නේ. ඉතින් ඒක එක්කෙනාගේ අතීත කියපු කතාවල් තියෙන්නේ, අනිත්යාගේ අතීතේ. එහෙම ඒක තමයි රහසක් නෑ. දැන් අපි මේක කාටවත් කියන්නේ නෑ, මං විතරයි දන්නේ කියලා හිටියට එහෙම එකක් නෑ. මේවා පොදුයි. පොදු දෙයක්. හරියට දැන් තමන්ගේ දුරකථනයේ පරිගණකයේ තියෙන දෙයක් හරිය ඒක කාටවත් දන්නේ නෑ, මම සේව් කරන් ඉන්නේ පාස්වර්ඩ් එකත් මං විතරයි දන්නේ කියලා හිතුවට ඕන කෙනෙකුට ඒවා කියවන්න පුළුවන්. පෞද්ගලිකත්වයක් නෑ. මේක තමයි ඇත්ත. අපි කැමති වුණත් අකමැති වුණත් මේ පිළිගන්න ඕනේ. මෙතන රහසක් තියාගන්න බෑ අපිට. මොකද එහෙම අනත්ත කියන්නේ ඒකයි. ආත්මයක් නම් තියන්න පුළුවන් මගේ කියලා. මගේ ටික වෙනම මට වෙන් කරලා කොටු කරලා කාටවත් අත ගහන්න බැරි වෙන්න ඇක්සස් නෑ කියලා ඉන්න පුළුවන්. හැබැයි එහෙම ඉන්න බෑ. මේක අනත්තයි. පාඩම් කරනකොට බලන්න. අපි පාඩම් කරනවා කියන්නේ මේ මතක තියාගන්න ගන්න උත්සාහයන්නේ. අපිට අපි ගුරුවරයෙක් අපිට යමක් කියනකොට අපි කොච්චර හොඳින් අහන් ඉන්න ඕනේද ඒක මතක තියාගන්න. මොනතරම් අවධානයකින් මේ පැයක පාඩමක් කියන්නේ පැයේ ඉන්න ඕනේද? එහෙම නැත්තම් භාගයයි මතක. මුළු පාඩම පැයම මතක නැති නිසා ලොකු අවධානයකින් අපි ඉන්නවා පැයම. එහෙම තිබ්බත් අපිට අමතක වෙන නිසා අපි සටහන් ලියා ගන්නවා. සටහන් ලියා ගන්නවා. නෝට්ස් ගන්නවා. ඊළඟට ආයෙ බලනවා. මේ නෝට්ස් ආයෙ බලනවනේ. ඒ දෙකෙන් මතකේ හරියනවා නම් ওই ප්‍රශ්නේ නැහැ. ඇයි අපි ආයෙ නෝට්ස් බලන්නේ? අමතක වෙන්න පුළුවන්. ඒත් මේ මතක තියාගන්න අපි කොච්චර මහන්සි වෙනවද බලන්න. පැය ගණන් මේවා දිහා බල බල ඉන්නවා. අවුරුද්දක් බලනවා. අවුරුදු දෙකක් මේ නෝට්ස් බලනවා. තමයි අවුරුදු 3-4ක් බලනවා. එහෙම බලලා විභාගෙට ගිහිල්ලා වාඩි වෙනකොට මතක නැහැ. අමතක වෙනවනේ. එහෙම අමතක වෙනවා. মানে එච්චර මහන්සි වෙලා එච්චර දිනපතා උත්සාහ කළා. සමහරට කකුල් දෙක වතුර බේසමක දාගෙන කෝපි බිබි ඒකම මේ මොනවා හරි දන්න උපක්‍රම ඔක්කොම මේ පසුවීම් සංගීතයක් දාගෙන මේ ඔක්කොම කරගෙන මතක තියාගන්න නැවත නැවත මතක් කරන් ගියත් අමතක වෙන්න පුළුවන්. අමතක වෙනවා ඉතින්. හැබැයි කෙනෙක් බැන්නොත්, කවුරේ බැන්න කියන්නේ විනාඩියක බැනුම ජීවිත කාලෙටම අමතක වෙනවද? ජීවිත කාලෙම අපි නෝට්ස් ගත්තද? රැල් වෙනකල් නිදි මරාගෙන පාඩම් කරාද? නෑ. එහෙම නෑ. හැබැයි ඒක ජීවිත කාලෙට මමතක වෙන්නේ නෑ. දකින්නකොට මතක් වෙනවා. වෙන කෙනෙක් එයා ගැන කතා කරනකොට මතක් වෙනවා. හිතනකොට මතක් වෙනවා. දැන් එක පැත්තකින් බලන්න අපේ මතකයේ කොච්චර ප්‍රබලද කියලා. කොච්චර ප්‍රබලද මේ එක විනාඩියකට ඇහුණු දේ ජීවිත කාලයක් හරියටම ඒ වචන වලින් ඇලපිල්ලක් ඉස්පිල්ලක් වෙනස් වෙන්නේ. ඒ නිසාද එහෙම ප්‍රශ්නයක් කියනකොට අහන් ඉන්නකොට එහෙම ප්‍රශ්නයක් අහන් ඉන්න බලන්න කාගේ හරි එහෙම ප්‍රශ්නයක් ඇවිල්ලා කියනවා අරයා මට මෙහෙම කිව්වෝ අහන් ඉන්නවා. දැන් අපි අහන් ඉන්නවනේ. අපි කවර කාටත් අහන්න වෙනවනේ. අපි වෘත්තීය උපදේශනයක නොකරනවා වුණත් හැමෝටම මේ අත්දැකීම ලැබෙනවනේ. ඉතින් ඇවිල්ලා කියනවා බලන්න මට අහවල් එක්කෙනා මෙහෙම කිව්වා. ඉතින් අපි අහන් ඉන්නවා. අහන් ඉඳලා අපිට පුළුවන් දෙයක් කියනවා. ඒ සමහරට ආයේ මාස ගානකින් හම්බුනහම ආයෙත් කියනවා. ඉතින් ඒකේ එක ඇලපිල්ලක් ඉස්පිල්ලක් වෙනස් නැහැ. අහන් ඉඳලා බලන්න. රියටම ඒ කතාවම තමයි ආයේ කියන්නේ. බලන්න පුදුම මතකයක්. ඒ කියන්නේ මතකයේ තියෙන විස්මිත බව මේ. තවත් මාස ගානකින් හම්බුණත් ඒ විදිය. දැන් තුන් පාරක් ඇහුවොත් එකම විදිය. හතරවෙනි පාරේ ඒ විදිහටම මටත් කියන්න පුළුවන්. දැන් තුන් පාරක් අහලානේ තියෙන්නේ. දැන් හතරවෙනි පාර අහම එයා කියන්න කලින් මං කිය. දැන් ඇයි අපිට මේ හැකියාව හොඳ දෙයට ගන්න බැරි? මතක තියාගන්න ඕනේ දෙයට ඇයි බැරි? එහෙම පුළුවන් කියන එක තමයි භාවනාව කියන්නේ. එහෙම පුළුවන්. ඒ හිතේ ඒ හැකියාව තියෙනවා නම් ඒක හොත් නරකට ඒ පැත්තට පුළුවන් නම් ඒ හොඳ පැත්තට බැරි පුළුවන්. බැරි නෑ පුළුවන්. තේ සඳහා උපක්‍රමයක් තමයි අර නැවත නැවත මතක් කරගන්න. ඒ මතක් කරගන්න ඕනේ දේ නැවත නැවත මතක් කරන්න. ඒ කෙරෙහි මේ උනන්දුවක් ඇති කරගන්න. නිකම් මතක් කරන්න එපා කරදරයක් ඉදලා අයියෝ කොච්චර පාඩම් කරන්න වෙනවද. එහෙම නෙමෙයි. ආදරයෙන් මතක් කරන්න. ඊළඟට තව කෙනෙකුට කියන්න. දැන් අපි අර බැනපික කියනවනේ ගිහිලා ඒ ලොකු හේතුවක් වෙනවා අපේ මතකය අලුත් කරගන්න. තව කෙනෙකුට කියනකොට. ඒ නිසා මේ අපිට මතක තියාගන්න ඕනේ දේ සුදුසු කෙනෙකුට කියන්න. දැන් අමතක කරන්න ඕනේ දේටත් ඔය සිද්ධාන්තේ ඒකත් මතක් කරගන්න. නැවත නැවත මතක් කරන්න. මතක් වෙනවට අපි කැමති නෑනේ. කැමති නෑ මතක් වෙනවට. එතන අකමැත්ත කියන්නේ යමක් මතක් වෙන්න මුල් වෙන හේතුවක්. කැමැත්ත වගේම අකමැත්ත. මතක් වෙනවට තියෙන අකමැත්තම හේතු වෙනවා නැවත නැවත මතක් වෙන්න. මතක් වෙන්න එපා කිව්වොත් මතක් වෙනවා. ඒ නිසා අපි මෙතෙන්දි එයාගෙම භාෂාව පාවිච්චි කරලා කියනවා මතක් වෙන්න. මතක් වෙන්න. ඉතින් අපිට අමතක කරන්න ඕන දෙයක් තියෙනවා නම් අපිට පුළුවන් ඕනේ කමින් මතක් කරන්න. මතක් වුණාට කමක් නෑ. මතක් වෙනකොට දැන් අපි අකමැති මතකයක් එක්ක දුකක් වේදනාවක් එයි කියලානේ. ඉතින් අපි බලනවා එනවද? දැන් මතක් කරනවා කැමැත්තෙන් එහෙම ඒ දුක එනවද වේදනාව එනවද? බලනවා. සමහරට එන්න පුළුවන්. හැබැයි වෙනසක් තියෙනවා අඩුවක් තියෙනවා. අපි අකමැත්තෙන් මතක් වෙනවට කැමති නෑ. නමුත් ඉබේට මතක් වෙනකොට එන වේදනාවේ අපි ඕනකමින් මතක් කරනකොට එන වේදනාවේ ලොකු පරතරයක් තියෙනවා අඩුවක් තියෙනවා. ඊට අපි මතක් කරනවා. එතකොට දෙවෙනි වතාවේ ඊටත් වැඩි අඩුවයි. අපි දැන් කැමැත්තෙන් මතක් කරනවාට කමන්නේ. ඔයාට දුකක් අරන් එන්න ඕන නම් අරන් එන්න. මම ලෑස්ති පිළිගන්නේ ඒ දුක. දැන් මම විවෘතයි. මා තුළ තියෙනවා අවකාශයක්. ධාරිතාවයක් කැපැසිටි එක ඒක දරා ගන්න සහින්න මතක් වෙන්න එපා කියන්නේ නැහැ කියන එක මට නැහැ. මට හැකියාවක් නැහැ දරා ගන්න. නැහැ කියන්න නැම තමයි. තව තවත් බැරි වෙනවා. කියනවා නැහැ තියෙනවා. මට පුළුවන් දරා ගන්න. මතක්. ඉතින් ආයේ කඳුළු උනන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද්ද තියෙන වරද? කඳුළු ඉනුවට. මම බොහෝ විට කියන දෙයක් තමයි අඬන්න අකමැති නම් හැමදේම අඬන්න වෙනවා. මම විශේෂයෙන් බටහිර අයට කියන දෙයක්. මොකද ඒ අය මේ අඬනවා කියන එක බොහොම මේ ඔව් හරි දුර්වලකමක් විදියට ගන්න එක හරි දුර්වලකමක් අඬන එක. ඉතින් අපිත් එහෙම තමයි. සාඬන්න ඉඩ නොදෙන පරිසරයක් හදන් ඉන්නවා. බලහත්කාරයෙන් හදාගෙන ඉන්නවා. අපි කාටත් ඒ ප්‍රශ්නේ තියෙනවා පෙරදිග අපරදිග වෙනසක් නැතුව. නමුත් ඒ බටහිරට ඒක වැඩි ඒ ප්‍රශ්නේ. බොහෝ දෙනෙක් භාවනාවට ආවහම මෙහෙදී ඒ පිට කරන වැඩසටහන්වලදී මම පුළුවන් නම් අහනවා ඇයි භාවනා කරන්න හිතුනේ. ඉතින් බොහෝ දෙනෙක් කියන එකක් තමයි ඒ අයගේ මානසික දියුණුවයි ඒ කතන්දරත් කියනවා මේ ප්‍රශ්න වලින් නිදහස් වෙන්න දුකෙන් නිදහස් වෙන්න. ඒ කියන්නේ දුක කියන පොදු අර්ථකින් නෙමෙයි තියෙන මොකක් හරි පෞද්ගලික දුකකින්. නැ වැඩිපුර මහන්ඳ ලැබෙන ඒ කතන්දර තමයි. නමුත් මේ ආන්ට ලැබෙනවා මේ එක යෝගී මේ ආපු වෙලාවක භාවනා කරන්න කෙනෙක් ආවා ස්වීඩනයේ ඉඳලා. එම් මං හැවවා මොකද ආවේ භාවනා කරන්න හිතුනේ ඇයි? මොකද්ද බලාපොරොත්තු වෙන්නේ භාවනාවේ? අඬන්න. අඬන්න කියලා කිව්වේ. මට අඬන්න ඕනේ. දැන් පළවෙනි වතාවට තමයි ඒක ඇහුවේ. ඒක මට ඇහුනේ එහෙම උත්තරයක්. දැන් නොවඩා ඉන්න තමයි අනිත් අය භාවනා කරන්නේ. ඔක්කොමලා කියන්නේ අඬන්න නැතුව ඉන්නේ කොහොමද? මේ පළවෙනි වතාවට අඬන්න තමයි ආවේ. එහෙම ඇහුවාම නෑ ලොකු සංවේදීතාවයක් කම්පනයක් එනවනේ අපේ හිතේ. මේ මිනිස්සයා මේ අල්ලපු වැටේ ඉඳලා මෙහෙට ආවේ නෑනේ අඬන්න. ස්වීඩනේ ඉඳලා මෙච්චර දුරක් අඬන්න. එතන කොච්චරද? අවුරුදු 8ක් 8ක් අඬන්න බැරුව ඉන්නේ කිව්වා. අවුරුදු 8ක්. දැන් එහෙම ඇහුවාම අපිට මොකද ප්‍රශ්නේ? ඉතින් අවුරුදු 8ක් අඬන්න නැතුව හිටියා නම් මොකද ප්‍රශ්නේ? ඈ කොච්චර ලොකු දෙයක්ද කියලා හිතෙනවනේ. නමුත් එහෙම නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ මොකද්ද? මේ අඬන්නේ නැතුව ඉන්නේ දුක නැති නිසා නෙමෙයි. ජීවිතේ දුක තියෙනවා, ප්‍රශ්න තියෙනවා. හැබැයි මේව එළියට යන්නේ නැහැ දැන්. අර අඬන්න හොඳ නැහැ. ඇඬීම අඬනවා කියන්නේ දුර්වල කෙනෙක්ගේ චරිත ලක්ෂණයක්. අඬන්න දෙන්නේ එහෙම බලහත්කාරයෙන් මර්ධනය කරගෙන මේ පීඩන දැන් මේ පපුව මේ ගල් වෙලා. ඒ කියන්නේ කළු ගලක් පපුවේ තියෙන වගේ හැඟීමක් තමයි ඒ තියෙන්නේ. ඒක ප්‍රශ්නයක්. ඊළඟ ප්‍රශ්නේ තමයි hina වෙන්නත් බෑ මට. hina වෙන්න බෑ. මේ මොන දැක්කම තේ hina වෙන්න බෑ. මොකද ඔව් සිනහව උපදින උල්පතින්මයි කඳුලත් උපදින්නේ. උල්පත් දෙකක් නැහැ. මේ එකම හදවතින් තමයි සතුටෙදි hina වෙන්නේ දුකෙදි අනන්නේ. ඉතින් අපි එකකට එපා කියලා ඒක කලුගල් දාලා ඒ උල්පත වැහුවොත් සතුටේ ඒ ගලා යෑමකුත් නැහැ. මේ ජීවිතේ දැන් සතුටකුත් නැහැ. තියෙන්නේ මහා බරගතියක්, මහා බරක්. දැන් එහෙම පිරිස් වැඩි අපේ අය අතරත් තියෙන හරි බරක්, හිතේ මහා බරක්. කිසි සතුටකුත් නැහැ, දුකකුත් නැහැ. මේක උපේක්ෂාව නෙමෙයි, මුකුත්ම නැහැ, නිකන් මැරුණා වගේ තමයි. ඔව් එතන අඬන්න. අඬන්න ඕන නම් අඬන්න. ඇඳීම කෙනෙක්ගේ දුර්වලකමේ ලක්ෂණයක් නෙවෙයි. දුර්වලකමේ ලක්ෂණය මොකද්ද? මේ ඇඳීම බලහත්කාරයෙන් මර්ධනය කර ගැනීම හෝ හැංගිලා අඬලා එළියට ඇවිල්ලා hina වෙන එක. නඩන්නේ නැති හරි වීරියවන්ත කෙනෙක් වගේ පෙන්වන්න හදන එක තමයි දුර්වලත්වය. ශක්තිමත් මිනිසුන් ප්‍රසිද්ධියේ hina වෙනවා, ප්‍රසිද්ධිය අඬනවා. ශක්තිමත් කෙනාට විතරයි පුළුවන් එළිපිට hina වෙන්නත් එළිපිට අඬන්න. මා මේ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් ගැන නෙමෙයි. ඊට මෙහා අරගෙන දැන් මේ ප්‍රශ්නේ අපි අපේ මේ දුක කම්පණය අපි හිර කරගෙන හිටියහම ඔය වෙන්න පුළුවන් එක දෙයක්. මොකද සතුට නැති වෙලා යනවා. සතුටත් එක්ක බොහෝ හැඟීම් නැති වෙනවා ඊට පස්සේ. අනේ එතනින් ওই ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැ. ඊළඟට මේක දැන් මේ පපු හිර වෙලා වගේ ගතියන දැන් මේක පපුේ අමාරුවක් එනවා. නැගී මර්ධනය කරගෙන දුක තද කරගෙන හිටියොත් එහෙම දරාගෙන ඉන්න පුළුවන් සීමාව ඉක්මලා ගිය ගමන් පපුේ අමාරු වෙනවා. heart attack එකක්ම නොවුනත් හෘදය ආබාධයක්ම නොවුනත් පපුේ අමාරු වෙන්න පුළුවන්. ඊළඟට මේ ආහාර ගැනීමේ ප්‍රශ්න එනවා. බඩගින්න අඩු වෙලා යනවා. මොකද මේ පිරීලා තියෙන දුකෙන් මේ වයින් පිරීලා තියෙන. ඉතින් ලොකු බඩගින්නක් එන්නේ. කෑවත් ඒවා හරියට දිරවන්නේ නැහැ. නිින්ද යන්නේ නැහැ. මේ ප්‍රශ්න තියෙනවානේ. උතර පපෝරි දෙනවා. ඉසේ රදේ එනවා. බඩගින්න අඩුයි. කන කෑමකට අල්ලන්නේ නැහැ. දැන් මේ ටිකත් එක්ක ඔන්න ලෙඩෙක් නින්නේ දැන් ලෙඩෙක්. හැබැයි අපි දන්නේ නැහැ මේම ලෙඩ උනේ ඇයි කියලා. දැන් අපිට ඔන්න තේනවා ලෙඩයි. දැන් මට නින්ද යන්නේ නැහැ. පපුව රිදෙනවා. එතකොට බඩගින්න අඩුයි. කෑම ඇඟට අල්ලන්නේ නැහැ. ඇඟ කෙට්ටු වෙනවා. දැන් ඔයගේ ප්‍රශ්න ගොඩක් එනවා. දුර්වලයි දැන්. ඉතින් අපි ගිහලා වෛද්‍යවරයෙක් හම්බ වෙනවා. දැන් වෛද්‍යරයා මේ ටික බලලා මේ ටික අහලා අපිට මොනවාරි බෙහෙත් ටිකක් දෙනවනේ. සමහරට බෙහෙත් වලින් ওই රෝග ලක්ෂණ ටික අඩු වෙන්න පුළුවන් රෝග ලක්ෂණ. මේ නැති වෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ හිතේනේ. දැන් මේ බෙහෙත් ගත්තේ ඇඟටනේ. රෝග ලක්ෂණ ටික නෙබෙහෙත් ගත්තේ ලෙඩේට නෙමෙයි. ඉතින් අපි ආයෙ ගිහිල්ලා කියනවා තාම සනීප නැහැ. ඊට පස්සේ වෛද්‍යරයා කියනවා අපිට මේ පරීක්ෂණ ටිකක් කරන් යන්න. ඉතින් ලේ පරීක්ෂණයි ඒ ටිකක් මහ ගොඩක් කියනවා. මොද වෛද්‍යරයාට තිතා ගන්න බෑ නයි මේ බෙහෙත් වලට මේක හොඳ වුන්නේ නැහැ. ඉතින් අපි අර පරීක්ෂණ ටික ඔක්කොම කරන් ගියාම ඒ ඔක්කොම නෙගටිව්. ඒ වගේ ප්‍රශ්නයක් නැහැ දැන් මේ පරීක්ෂණ වල. ඉතින් ඊට පස්සේ ඔන්නේ වෛද්‍යරයා අපි යොමු කරනවා එහෙනම් මේක හිතේ ප්‍රශ්නයක් කියලා මනෝවෛද්‍යවරයෙකුට හරි උපදේශනයට හරි යොමු කරනවා මනෝචිකිත්සකයෙකුට හරි. එහෙනම් එයත් එක්ක ඒ එතුමා හෝ එතුමිය එක්කේ මනෝවෛද්‍යරයා වෛද්‍යවරයෙක් අපිට නියන් විනාඩි 5ක් 10ක් කතා කළොත් ප්‍රශ්නෙස් දෙන්නේ නැහැ නේ. පැයක් විතර කතා කරන්න ඕනේ. එක සැසියකින් ඉවර වෙන්නෙත් නැහැ. ඊළඟ සැසිය හෙට හම්බෙන්නෙත් නැහැ නේ. ඉතින් ආයේ සතියකින් මාසෙකින් ඒ වගේ දැන් මාස 6ක් 7ක් ඔය ගිහිල්ලා ඒ සැසිය වලට ගිහිල්ලා වාඩි වෙලා වදලා අන්තිමටම එතුමා හෝ එතුමිය අපිට කියනවා මේ ඔය ප්‍රශ්නේ ඔව් ලොකු ප්‍රශ්නය හිතේ තියෙන්නේ මේ අඬන්න කියලා අඬන්න. ඉතින් අඬන්න ඕනේ උපදේශුත් දෙනවා. ඒක පළවෙනි පියවර මෙහෙමයි දෙවෙනි පියවර මෙහෙමයි තුන්වෙනි පියවර අඬන හැටි කියලා දෙනවා අපිට. දැන් ওই ටික අහගන්න අපි කීයක් වේදම් කරා ඈ කොච්චර වේදම් කරාද කියලා බලන්න අඬන්න කියලා අහගන්න. ඉතින් මං කියන්නේ මුලින්ම අඬන්න. ඒකට ඔය ප්‍රශ්න නෑ. මුලින්ම අඬන්න. අඬන්න ඕන නම් අඬන්න. හැබැයි සිහියෙන් අඬන්න. සිහියෙන් පුළුවන් නම් අඬන්න. අඬන්නේ එකපාරයි. එක සිදුවීමකට එකපාරයි. දෙපාරක් අඬන්න වෙන්නේ. හැබැයි අපි අසිහියෙන් ඇඬුවොත් හෝ ඇඬීම යටපත් කරගත්තොත් ජීවිතේ පුරාම එක්ක එලිපිට එක්ක හිත ඇතුලෙන් අඬන්නේ ඉඳ වෙන්නේ. සම්පූර්ණයෙන්ම සතිමත් වෙන්න තමන්ගේ වේදනාවට. ඒ මතකයක් එක්ක එන වේදනාවට සම්පූර්ණයෙන් සතිමත් වෙන්න. ඕනෙකමින් මතක් කරලා වේදනාව එනවනම් දුක එනවනම් තරහ එනවනම් බිය එනවනම් ඒට සම්පූර්ණයෙන්ම අවධානය යොමු කරන්න. ඒ ප්‍රතික්ෂේප කරන්න එපා. විනිශ්චය කරන්නත් එපා. මේක වැරදි, දුක් වෙන එක වැරදි, තරහ ගන්න එක වැරදි, මේවා පව්, මේවා කෙලෙස්. නෑ අපි හිතලා දුක් වෙන්නේ නෑ. හිතලා තරහ ගන්නෑ. මේ විපාකයක්. කර්මයක් නෙමෙයි. කර්මය කරලා ඉවරයි. ඒකේ විපාකේ මේ. ඒ විපාකේ ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ආයි කර්මයක් කරොත් ආයි දවසක විඳින්න වෙන්නේ. ඉතින් මේ කර්මයක් නෙමෙයි අතීත කර්මයක විපාකේ මේ. ඉතින් බය වෙන්න එපා විපාකෙට. බය වෙන්න ඕනේ කර්මයට අපි කරන දෙයට. විඳින දෙයට නෙමෙයි බය වෙන්න ඕනේ කරන දෙයට. මොකද මේක කරලා ඉවර වෙච්ච එක විපාකේ මේ විඳින්. ඉතින් කැමැත්තෙන් ඉද දෙන්න එකට. කියලා බලන්න. දුක. ආ දුකිනකොට බලන්න කොහොමද? හුස්ම. දැන් ආයි දුකක් එනවා කියන මතක් වෙනකොට ඒ දුකත් එක්ක ඉන්න එපා. බලන්න හුස්මට මොකද වෙන්නේ. හුස්ම සාමාන්‍ය විදිහට දෙන්නේ යන්නේ. හෙමීටද වේගය වෙනස් වෙනවද? හුස්මේ බරගතියට මොකද වෙන්නේ බලන්න. බලන්න පපුවට කොහමද දැනෙන්නේ? ඇඟට මොකද වෙන්නේ? මේ දුක යවවම තරහවම් බලන්න. ඇඟේ රස්නේ වෙනස් වෙනවද? උෂ්ණත්වය හීතල වෙනවද? රත් වෙනවද බලන්න. ඇඟේ බරගතිය වැඩි වෙනවද අඩු වෙනවද? කායනුපස්සනාවට එන්න. චිත්තනුපස්සනාවට යන්න එපා. يعني ඒ ඇතුළේ ඉන්න එපා. ඒ හැඟීමත් එක්ක. හැඟීමයි තිබුණාවේ ඒක වළක්වන්නත් එපා. හොඳට ඉඩ ආරන් දෙන්න ඒ හැඟීමට තමා තුළ පවතින ඉඩ ආරන් දීලා එන්න කායනුපස්සනාවට. ශරීරය ගැන අවධානයෙන් ඉන්න. මොකද අපි ඕනෑවටත් වැඩිය ඒ ප්‍රශ්නය ඇතුළට ගිහිල්ලා ඉන්නේ. ඒ නිසයි මේක තාම විසඳිලා නැත්තේ. විසඳුම තමයි එළියට එන එක. වෙන විසඳුම් නැහැ අතීතේට. අතීත ප්‍රශ්න වලට වෙන විසඳුම් දෙන්න බෑ. මොකද මේ ප්‍රශ්නේ නැහැ දැන් එතන. අතීතයක් නැහැ. ඒක කොහොමද විසඳන්නේ අපි දැන්? විසඳුම තමයි බාහිර කෙනෙක් වෙන එක. ඕනෑවටත් වැඩිය මඩවලේ අපි හිටියේ ඇතුලේ. දැන් එළියට එන්න. ඉතින් මේ හිත නැමැති මඩවලෙන් එළියට එන්න අපිට උදව් ගන්න පුළුවන් එකම කෙනා තමයි කය, ශරීරය. ආනාපාන සති භාවනාවේ අපිට තියෙන ලකෝම ප්‍රයෝජනයක් තමයි මේ භාවනාව පුරුදු කරලා තියෙනවනම් ඒ වෙලාවට ඕනකමින් මතක් කළේ වේදනාව එනකොට වේදනාවට තියෙන්න ඇරලා හුස්මට ගෙන්න බලන්න. හුස්ම කොහොමද තියෙන්නේ? මේ දුකත් එක්ක ශරීරය කොහොමද හුස්ම ගන්නෙ? ඒ වෙනස්කම් නිරීක්ෂණය කරන්න. ශරීරයේ වෙන වෙනස්කම් නිරීක්ෂණය කරන්න. එහෙම නැත්නම් සක්මන් භාවනාව කරන්න. ඒකත් කායනුපස්සනාව. ඇවිදින්න. අමතක කරන්න නෙමෙයි. ඒක ඔළුවේ තියෙන ඒ ප්‍රශ්නේ. ඒ ඔළුවේ ඒ ප්‍රශ්නේ තියාගෙන අවධානය යොමු කරන්න යටිපතුල් දෙකට. සම්පූර්ණ අවධානය යටිපතුල් දෙකට ගේන්න. දැනේවි ටික ටික තමන් ගොඩ එන බව. ගොඩට එනවා කියලා තේරෙයි. ඉතින් එක වතාවක් කරාම සෑහෙන නිදහසක් දැනේ. දෙවතාවක් කරාම ඊටත් දෙලීම කීප වතාවක් ඕනකම මතක් කරලා මේ කායනුපස්සනා භාවනාව කළාම තේරෙයි. ඊළඟට සාමාන්‍ය මතකයක් පමණයි. දැන් මතක් වෙනවා නෑ. දුකකුත් නැහැ, තරහකුත් නැහැ, බයකුත් නැහැ, නිකම් මතකයක් විතරයි. අමතක කිරීම වෙනුවට මතකය හිස් කරන්න. දැන් මතකය කියන්නේ භාජනයක් නම් එක එක මතක. මං කියන්නේ මතකේ තියෙන තැන ගැන නෙමෙයි, මං කියන්නේ එක එක මතකය, එක එක සිදුවීම් පිළිබඳව තියෙන මතකය. පුංචි බඳුනක් නම් ඒ බඳුන අපි පුරවලා තියෙන හැඟීම් වලින්, මොනවා හරි හොඳ හැඟීම් නරක හැඟීම් වලින් පුරවල ආරෝපණය වෙච්ච මතකයක් තමයි තියෙන්නේ. ධනවෝ ඍණ ආරෝපිත මතකයක් තමයි අපිට තියෙන්නේ. දැන් මේ භාවනාවෙන් කරන්නේ එය උදාසීන මතකයක් බවට පත් කරනවා. හිස් මතකයක්. මතකේ තියෙනවා, හැබැයි ඒ මතකයේ ඇතුළේ ආවේග නැහැ. මතකයක් නේ. මොකද්ද ප්‍රශ්නේ? එහෙම කරගන්න පුළුවන් නම් මොකද්ද ප්‍රශ්නේ? වෙනත් මාතෘකා හරි ගැටලු හරි තියෙනවද? තේරුමක් තියෙන නිසානේ නිර්මාසෝ ඉන්නේ. තේරුමක් නැත්තම් ඉන්නේ නැහැ නේ. ඔබතුමියට මොකද හිතෙන්නේ? ප්‍රශ්නේ ඔය ප්‍රශ්නේ අහන්න ඕනේ පෝෂණ විද්‍යාඥයෙක්ගෙන් නේද? නේද? මොන කෑමද අපිට ගුණ අගුණ මොකද්ද? ඈ
නේ භාවනාවයි
නැකී සම්බන්ධයක් නේ. එහෙම සම්බන්ධයක් නේ. අපි අනුන්ගේ දෙයක් ඇවොත් තව කෙනෙකුට කන්න තියෙන එකක් ඇවොත් ඉතින් ඒක එතකොට ඒක පන්සිල් වලටත් පැටහෙනී. හැබැයි හිතට එකඟව, කියන හෘද සාක්ෂියට එකඟව තමන්ට හිතෙනවා නම් මේක කණ්ඩ බෑ කියලා. ඒක පෞද්ගලික කාරණයක්, පෞද්ගලික දෙයක්. එහෙම පොදු නීතියක් දාන්න බෑ. ඒත් එහෙම පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ පොදු නීතියක් දානවනේ නේද?
නීතියක්
මේ පෞද්ගලිකයි. කෙනෙකුට එහෙම ඒතේ ගැටුමක් එන්න පුළුවන්. එතකොට ඒ තේරුම් අරගෙන ඒක අත්හරින්න ඕනේ. ඒක අත්හරින්න ඉබේටම නවති. භාවනාවේදී සැලකිලිමත් වෙන්නට ඕනේ. මේ කෑදරකම ගැන ඕනෑම දෙයකට ඉතින් ආහාරයට තියෙන කෑදරකම නම් භාවනාවට ප්‍රශ්නයක්. ඒ ඕනෑම ආහාරයකට තියෙන කෑදරකම ප්‍රශ්නයක්. ආහාරයට තියෙන කෑදරකම වැඩි නම් භාවනා කරගන්න බෑ. හිත එකඟ වෙන්නේ නැහැනේ භාවනාවට. ඊළඟට අපි ආහාරයේ පිළිබඳ දැඩි ප්‍රතිපත්තියකින් නම් මෙන්න මෙහෙම තියෙන්න ඕනේ, මේ විදිහට තියෙන්න ඕනේ, මේ ගානට තියෙන්න ඕනේ. එහෙම ලොකු මේ ආහාරයේ පිළිබඳ දැඩි මතයක ඉන්නවා නම් එතකොටත් භාවනා කරගන්න බෑ. එහෙම දෘෂ්ටියකින් ඉන්න කෙනෙකුට භාවනා කරන්න බෑනේ. ඒ විදිහටම කැම ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ තමයි ආහාර කොපමණ ප්‍රමාණයක්ද කන්නේ කියන එක. හුඟක් වැඩියෙන් කෑවොත් නම් කොහොමවත් භාවනා කරගන්න බෑ. මොනවත් කරගන්න බැරි වෙනවා භාවනාවේ තරණේ කිසි දෙයක්. ඒ වගේම ඉතින් අපිට ඕනේ ප්‍රමාණයටත් වැඩිය බලහත්කාරයෙන් අපි ඩයට් කරන්න ගියොත් ඒත් භාවනා කරගන්න බැහැ. දෙකේදීම භාවනාවේදී නිදිමත එනවා. මොකක් අඩුවෙන් කෑවත් නිදිමතයි වැඩියෙන් කෑවත් නිදිමතයි. එනිසා තමයි භෝජනේ මත්තඤ්ඤෝ කියන පමණ දැනගන්න. භෝජනේ පමණ දැනගන්න. මාත්‍රාව දැනගන්න, ඩෝස් එක දැනගන්න කියලා කියන්නේ කෑමට විතරක් නෙමෙයි ඕනෑම දෙයකට. ඕනෑම දෙයක මේ මාත්‍රාව දැනගන්න. අනේ කියන්නේ
අදාසක කියන්නේ මේ ලංකාවේ පොතක් කියලා තියෙනවා මනෝවිද්‍ය කියන්නේ කුමාරගේ පසුබිම ඇතුලේ ඥානීයයි එච්චිතේ යුද්ධේ ගෙන් මාර්ක් දෙකක් නේ PTSD කියලා මාර්ක් එක ටිකේෂනේ. ඕකෙන් තේරු කොට ස්ට්‍රොමේ කිසි ඩිසෝඩර් එකක්. ඒක ඔපිට මේකේ එක කියන්නේ ඒක මතකේ ප්‍රශ්න. මතකේ නිසා තමයි ප්‍රශ්නේ එන්නේ. සාමාන්‍ය ලංකාවේ ජාමිය කියලා තියෙන ආගමිකයේ 10%කට මේ ප්‍රශ්නේ තියෙනවා. ඒක ලංකාවේ නෙමෙයි පිටරට ආගමිකයද තියෙනවා. හොයාගන්න පුළුවන්. එකක්
දෙනසා ගැනීම බැලුවාම මේ හේතුව ඒකමනේ ඕනේ මාමි හරි අමින වුණත්
ඒක ඉන්නේ මතකේ.
ඔව්. මේ මතකේ දරා ගන්න බැහැ.
මතකේ ඇත්ත කියලා කියන්නේ.
ඔව්.
ඒක කිසිම වැදගත් නෑ. ඒකයි මතකේ අරන් අර ඇස්නට නිදස් කින්නට මේ කරන්නේ. මොනිටුන ඉච්ච වැඩි හොඳයි කියලා මතකේ මතේ පැති දැක්කේ. කෘත්‍යම
සමහර විට දැන් එහෙම තත්ත්වයකටපත් වුණු කෙනෙක් දන්නේ නැහැනේ මේ මතකේ හින්දා වුණා
කියලා.
ඔව් ඒක තමයි ප්‍රශ්නේ. ඔව් ඉතින් එහෙම දන්නවනම් විසඳ ගන්න පුළුවන්. හැබැයි දන්නේ නැහැ නේද? ඒක දැන් මතකය අමතකයි. නමුත් ඇතුලෙන් ඒක ලොකු ප්‍රශ්නයක් හදනවා. නොදැනුවත්. යටපත් කළ මතක හරීම ප්‍රබලයි. නිතර නිතර මතක් කරන දේවල් වලට වැඩිය යටපත් කරන මතක හරි ප්‍රබලයි. ඒ නිසානේ අපේ මේ සංස්කෘති නැත්නම් අපේ බෞද්ධ සම්ප්‍රදායේ මේ අවසාන චුතිසිත ගැන ලොකු බයක් තියෙන්නේ නැත්නම් ලොකු තැනක් තියලා තියෙන්නේ මොනවා මතක් වෙයිද අන්තිමට කියන එක. ඉතින් ටෙක් ඕන එකක් මතක් වුණාට කමන්නේ නැහැ වගේ අපි ඉන්නේ. හැබැයි අර අන්තිම මොහොතේ ඒ තමයි බලන්නේ ඒකෙන් කොහොමද බේරෙන්නේ. එහෙම වැටෙනවා නම් කණ්ඩ වෙනවා නේ. ඈ ඒක ඉතින් ඕනෑම දෙයක් සීලබ්බත පරාමාසයට වැටෙන්නත් පුළුවන් නැවැටෙන්නත් පුළුවන් ඒ ඕනෑම දෙයක්. ඒ වගේ කාරණයක් කරන ඒකෙම පුළුවන් නිවන් දකින්න කියලා හිතුවොත් සීලබ්බත පරාමාසයක් තමයි. ආර්යෂ්ටාංග මාර්ගයෙන් පිට ඕනෑම කාරණයක් අරගෙන අපි කියනවනේ ඒකෙන් නිවන් දකින්න පුළුවන් කියලා ඒ විමුක්තිය ලැබෙනවා කියලා හිතුවොත් ඒක සීලබ්බත පරාමාසයක්. ඔව් මිත්‍යා දෘෂ්ටියකුත් එක්ක ඉතින් ඒක හොඳ වෙන්න පුළුවන්. හැබැයි ඒ නිවනට බාධාව, විමුක්තියට ගැලවීමට බාධාව. සෞඛ්‍ය හේතුන් මත නිර්මාංශ වෙනවා කෙනෙක්. සෞඛ්‍ය හේතුන් මත. එහි තියෙනවා ලොකු සාධාරණත්වයක්. සෞඛ්‍ය හේතුන් මත නිර්මාංශ වීම. ඊළඟට ආගමික හේතුන් මත නිර්මාංශ වෙනවා. දැන් ජෛන ගත්තොත් නිර්මාංශ කිරිවත් බොන්නේ ඒ වේගන් කියන එක. ඒ කියන්නේ බටර් ඒ සත්වයන්ගෙන් නිෂ්පාදනය කරන මීපැණිවත් ගන්න වේගන් නමුත් එහෙම යනවා. ඒ ආගමික විතර ඒ ආගම අදහනවා නම් එහෙම ඉන්නවා. දැන් Hindu ඒ වේගන් නෙමෙයි. නමුත් ඒ අයගේ Hindu එක්තරා කොටසක් නිර්මාංශයි. කිරි බොනවා, චීස් කනවා, ගිතෙල් කනවා, බොනවා. හැබැයි මස් මාළු නැහැ, මාංශ නැහැ. ඒ ආගමික හේතුවකට ඒ ආගම අදහනවා නම් ඒ විදිහට ඉන්නවා. ඉතින් එතනත් ගැටලුවක් නැහැ. ඊළඟට කෙනෙක් නිර්මාංශ වෙන්න පුළුවන් අවිහිංසාව මුල් කරගෙන. මේක මේ සතෙක් පණ තියෙන සතෙක් මරලා කවුද මැරෙන්න කැමති, කවුද වේදනාවට කැමති, ඒ වුණත් මේ අපේ රස තෘෂ්ණාව වෙනුවෙන් ජීවිතයක් විනාශ වෙනවනේ කියලා ඒ අවිහිංසාව හොඳටම හිතට එනකොටත් කන්න බැරි වෙනවා. ඒ අවිහිංසාව මුල් කරගෙන නොකා ඉන්න එක ගැටලුවක් නැහැ. මේක දැනගෙන ඇයි මස් මේ නිර්මාංශ වෙන්නේ කියන එක තමන් දැනගෙන හරියට නිර්මාංශ වෙන එක හොඳයි. සෞඛ්‍ය හේතුවක්ද, ආගමික හේතුවක්ද, අවිහිංසාවද? දැන් ඒ සීලබ්බත ප්‍රමාසයක් කරගන්න පුළුවන් මෙහෙම දැන්. නේ. ඒ මාස් නිර්මාංශ නොවුණු අය හෙලා දකින්නවනම්. නිර්මාංශ නොවුණු අයව හෙලා දකින්නවා. ඒ අය අවඥාවට ලක් වෙන. ඒ අය අපිරිසිදු පිරිසක් විදිහට ගන්නවා නම් ඒක ලොකු මානයක්. තමන් නිර්මාංශයි, මම පිරිසිදුයි, මේ අය අපිරිසිදුයි. එදිරික මානයක්. ඉතින් කවදාවත් ඒකෙන් විමුක්තියක් ලැබෙන්නේ නැහැ. විමුක්තියට බාධාවක්. සංයෝජන වලින් කන්නේ නිසිදි සීලබ්බත පරාමාසයටත් එහා ගිය එකක්. මානය. අර සත්තුන්ට දක්වන අවිහිංසාව ඇයි මස් නිර්මාංශ නොවුණු අයට දක්වන්න බැරි? අනුන් අපි
කියන්නේ එතකොට ඒක පාලනති පාතේ වැටුණාද?
මොකද්ද? නේද අපේ අපේ දේශීය වෙදකමේ නම් පණුව මැරිල්ලක් නැහැ. පණුව මැරීමක් නැහැ. පණුව මාරු වලට තියෙන දේශීය බෙහෙත් තියෙන. ඒ වගේ ඔය ප්‍රශ්නේ නැහැ.
හරිනේ.
දැන් මේ ඔය විමුක්ති මාර්ගයේදී විමුක්ති මාර්ගයේ හරි ධර්ම මාර්ගයේදී හරි හරි නිවනත් එපා කියන්නකෝ විමුක්තියත් එපා. හැබැයි බෞද්ධයෙක් විදිහට අඳුම ගානේ සුගතියට යන්නවත් හිතනවනේ. අඳුම ගානේ බෞද්ධයෙකුට ඒ හැඟීමක් තියෙනවනේ සුගතියට යන්න ඕනි කියන්නේ. ඒතර මේ මොකකට හරි සුගතිගාමී වෙන්න හරි විමුක්තිකාමී වෙන්න හරි පැහැදිලි මාර්ගයක් දීලා තියෙනවා. හරියටම කරන්න ඕනේ මොනවද එපා මොනවද කියලා තිතට අකුරට ඉලක්කමට කියලා තියෙනවා දහම. ඒවයි කිසිම සැකයක් ඇති නෝ. ඒ කියන්නේ අපිට සැක ඇවිල්ලා මේක හරියට බාගෙට කියලා නෑ. අර ස්ටයින්ග් මාර්ගය හරියට කියලා තියෙනවා. කරන්න ඕනේ මොනවද කරන්න එපා මොනවද. දැන් ඒ ඉතර පැහැදිලිවම කරන්න කියලා තියෙන දේ කරන්නේ නැතුව අපි මේ පුංචි දෙයක් ලොකුවට අරගෙන පුංචි නොවෙන්න පුළුවන් නමුත් ඒක ලොකුවට අරගෙන ඒක තමයි මාර්ගය කරගෙන ලොකු ශක්තියක් නිකන් ආස්තික නැති කරන්න කියලා තියෙන දේ පැහැදිලිව කරගෙන ගියොත් අනිත් දේවල් කරන්න ඕනද නැද්ද කියන එක නිකම්ම පැහැදිලි වෙයි. නිර්මාංශ පිළිබඳ බුදුරජාණන් වහන්සේගෙන් ඒ ප්‍රශ්නය ඇහුවාම උන්වහන්සේ දෙනවා ලස්සන උත්තරයක්. මේ තියෙන සුත්ත නිපාතේ ආමගන්ධ සූත්‍රයේ බ්‍රාහ්මණයෙක් ඇහුවාම කියනවා බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ තමයි බමුණ මා මේ වැඩි අවධානයක් යොමු කරන්නේ මේ කටින් ඇතුළට දාන දේ ගැන නෙමෙයි එළියට දාන දේ ගැන කියලා. ඒ තමයි ආමගන්ධය. ඒ කියන්නේ මේ ආමගන්ධ කියලා බ්‍රාහ්මණීන් පාවිච්චි කරන්නේ මේ මස්වල ගඳට. ආමගන්ධ කියන්නේ ඒකයි මස්වල තියෙන ගඳට. බුදුරජාණන් කියනවා ඊට වැඩි වචන ගඳ වෙන්න පුළුවන්. ඒ නිසා කෙනෙක් වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ ඇතුළට ගන්න දේට වඩා එළියට දාන දේ. මොකද ඇතුළට ගන්න දේ වැරදුනොත් එක්කෝ ලෙඩවි නැත්තම් මැරෙයි. එච්චර නෙවෙයි. හැබැයි එළියට දාන දේ වැරදුනොත් ලෝකෙටම හානියක් වෙන්නත් පුළුවන්. තමන්ගේ සංසාරයටමත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ ජීවිතේට විතරක් නෙමෙයි. දැන් අපි කොච්චර දුරට මේ අපි කතාව ගැන සැලකිලිමත් වෙනවද? එපා කියලා තියෙන වචන ටිකක්ම තියෙනවා. දෙතිස් කතාවක්ම එපා කියලා තියෙනවා. කතා 32ක්. මාතෘකා 32ක්ම එපා කතා කරන්නේ. දැන් අපි කොච්චර දුරට මේ 30 කතා ඔයකී එපා කියපු දේශපාලනය ගැන කතා කරන්න එපා. හොරු ගැන යුද්ධ ගැන නලු නිලියන් ගැන මේවා එපා කියලා තියෙනවනේ දිග විස්තරයක්. ඇමතිවරු ගැන හමුදා නිලධාරීන් ගැන ඒවා එපා කතා කරන්න. මේ හිතේ සැනසෙල්ල හොයාගෙන යන කෙනෙක් නම් මේවා කරන්න එපා. හැමෝටම දීපු අවවාදයක් නෙමෙයි මේ මේ කතා 32 එපා කියලා. මානසික සැනසීම හොයාගෙන යනවා නම් කෙනෙක් එහෙම කෙනෙක් මේවා කරන්න එපා. ඒක හරි පැහැදිලි. බොහොම පැහැදිලිව ධර්මයේ තියෙන එක. දැන් අපි මේ ගැන කොච්චර සැලකිලිමත් වෙනවද? මේක් පැහැදිලිව අපිටත් තේරෙනවා ධාමෙත් තියෙනවා කෙලින්ම කියලා. හරි. ඔව්. ඒ ඔව් දැන් ඔබතුමිය අහන්නේ මේ ආනාපාන සතිය කොහොමද කරන්නේ කියලාද නැත්නම් මේ ආනාපාන සතිය කරනකොට දාඩිය දැම්මාම සීතලාව ආවම මොකද කරන්නේ කියලාද?
ඒක
ආනාපාන සතියේ අරමුණ සිත එකඟ කර ගැනීම නන් නොවේ. අනාරි හිත නිදහස් කර ගැනීමනේ. ඒ නිසා හිත දිහා බලන්න සුදුසු තැනකට ආවහම දවස්ම දිහා බලමින් 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 අපි යන්නේ හිත දිහා බලන්න පුළුවන්කම ලබා ගන්න. කපාට හිත දිහා බලන්න කිව්වට බලන්න අමාරුයි. හුස්ම දිහා බලන්න කිව්වත් පේන්නේ. ඉතින් පුහුණු වෙනවා. පුහුණු වෙන්න වෙන්න හුස්ම පේන්න පටන් ගන්නවා. හොඳට හුස්ම පේනවා. සම්පූර්ණ හුස්මම පේනවා. හුස්ම දෙකක් අතර ඉඩක් පේනවා. දැන් මේ විදිහට ගියාම අන්න හිතක් පේනවා. ඉතින් අපි බලනවා ආස්වාසේදී හිත කොහොමද? හුස්ම අමතක කළා නෙමෙයි. ආස්වාසේදී හිත කොහොමද? ප්‍රස්වාසේදී හිත කොහොමද? හුස්ම ඇතුල් වෙනකොට හිත කොහොමද? හුස්ම පිට වෙනකොට හිත කොහොමද? ඔබතුමී කී වගේ දැන් හිත එකඟයි. එකඟ නම් එකඟයි කියලා දැනගන්න ආස්වාසේදී හිත තැන්පත් ප්‍රස්වාසේදී හිත තැන්පත්. හැබැයි හිත චංචල නම් ඒ බව දැනගන්න. ආස්වාසේදී හිත චංචලයි. ආස්වාසේ නිසා නොවේ හිත චංචල වෙන්නේ. හැබැයි ආස්වාස කරන අවස්ථාවේ මානසික ස්වභාවය තමයි චංචලත්වය. දැනගන්න. ප්‍රස්වාසයේදී බලන්න ඒ චංචලත්වය ඒ විදිහටම තියෙනවද? අඩුයිද වැඩිද කියලා බලන්න. ඒකට අඩු නම් අඩුයි කියලා දැනගන්න. වැඩි නම් වැඩි. ඒ ගන්නට තිබ්බොත් ඒ ගන්නට නැත්තන් නැහැ. දැන් එතෙන් දෙන්න. ආස්වාසයේදී මනස පේන තැනට ප්‍රස්වාසයේදී මනස පේන තැනට එන්න. ඇවිල්ලා බලන්න. බලමින් ඉස්සෙල්ලා මනස අඳුර ගන්නවා. නිතර ඒක ටික කාලයක් යනවා. දැන් හුස්ම අඳුර ගන්න කාලයක් ගියා වගේ මනස අඳුර ගන්නත් කාලයක් යනවා. අඳුනාගත්තට පස්සේ ඒ මනස අතාරින්න පුහුණු වෙන්න. ආස්වාසේදී මනස යම් ස්වභාවයකද තියෙන්නේ ඒ අතහැරලා දාන්න. ඒක ප්‍රස්වාසයට ගෙනියන්න එපා. ඒක ප්‍රස්වාසයේ බලාපොරොත්තු වෙන්නත් එපා. සම්පූර්ණයෙන් ඒ මනසින් නිදහස් වෙන්න. නිදහස් වෙලා ඊළඟ ප්‍රස්වාසයේදී බලන්න අලුත් විදියට අලුත් අරම වේ තියෙන්න ඕනද නැද්ද කියන එක නෙමෙයි. දැන් කොහොමද හිත නිදහස් කරගන්න නැත්තම් හිතින් නිදහස් වෙන්න උත්සාහයක් ගන්න මේ ආස්වාසේදී ප්‍රස්වාසේදී දිගටම නිදහස් නම් නිදහස් කියලා දැනගන්න. ලකුණු දහසක් දැනෙනවා නම් ආස්වාසේදී ඒ බව දැනගන්න. ප්‍රස්වාසේදී දහසක් දැනෙනවා නම් ඒ බව දැනගන්න. මේ නිදහස ඇතුළේ දිගටම ඉන්න ඕනේ කියන සිතිවිල්ල එනවා නම් ඊළඟට අනිවාර්යෙන් එනවා ඒ සිතිවිල්ලත් අඳුරගන්න. ඒ සිතිවිල්ලට පොර දාන්න එපා. ඒ සිතිවිල්ල පැල කරගන්න එපා. හරි ශෝක හරි නිදහස් දිගටම මේ විදිහටම තියෙන්න ඕනේ. ඒ සිතිවිල්ල එන්න පුළුවන් අනිවාර්යෙන් ආවහම හඳුනාගෙන ඒ සිතිවිල්ලට නැවතුම් තිතක් තියන්න. නිරෝධානුපස්සී අස්ස සිස්සාමීති සික්ඛති. නිරෝධානුපස්සී පස්ස සිස්සාමීති සික්ඛති. පුහුණු වෙන්න ආස්වාසේදී නැවතුම් තිත තියන්න. නවත්තන්න. පුහුණු වෙන්න ප්‍රස්වාසයේදීත් නැවතුම් තිත තියන්න. හුස්මට නෙවෙයි හිතට. සැබෑ නිදහස කියන්නේ සැබෑම නිදහස් කෙනෙක් කියන්නේ. අපිට හරියට කියන්න පුළුවන් නම් මං නිදහස් කියලා. ඒ කියන්න පුළුවන්නේ නිදහසිනුත් නිදහස්ුනුත් තමයි. ඒ කියන්නේ නිදහසට අපි එල්ලිලා ඇලිලා අයිති කරගෙන මං නිදහස් කෙනෙක් කියලා හිතාගෙන ඉන්නවනම් නිදහස් නෑ. හැබැයි එතෙන්ට එනවා. එතෙන්ට එන්න ඕනේ ඕනම කෙනෙක්. ඇවිල්ලා ඊළඟට එතෙන්නොත් නිදහස් වෙන්න ඕනේ. මේ නිදහසිනුත් නිදහස්ුනුත් තමයි ඊළඟට විමුක්තිය කියලා කියන්නේ. දැන් අපි බොහෝ දුර ගියා සාකච්ඡාව. සාකච්ඡාවෙන් හැම දෙයක්ම අහලා කතා කරලා සාකච්ඡා කරලා ඉවර කරන්න බෑනේ. ඉවර කරන්න ඕනෙත් නෑ. අපිට තව හිතෙන්න පුළුවන් තව ටිකක් කතා කරන්න හොඳයි, අහවල් දේ ඇහුවනම් හොඳයි, මේ ටික කිව්වනම් හොඳයි කියලා. හැබැයි ඒ ඉවරයක් නැහැනේ. ඒ ඉන්නේ තණ්හාව, ඒ අතෘප්තිය එන්නේ. එයාට ඕන දැන් සාකච්ඡාව මේ එයාගේ අතට ගන්න. ඉතින් අපි නවත්තන්න ඕන තැනදී නවත්තමු. ඒතර දැනගත්ත ටිකක් තියෙනවා නම් ඒ ටික අපි බලමු. ප්‍රයෝජනෙට ගන්න, පුහුණු වෙන්න, අත්දැක බලන්න. දැන් අත්දැක බලන්න ඕනෑ තරම් පරීක්ෂණ මේ සාකච්ඡාවේදී අපිට ලැබුණා. මේ සියල්ල අත්දැක බලන්න බැරි වුණත් එකක් දෙකක්වත් අපි අත්දැක බලන්න උත්සාහ කරමු. ඒ එතන තමයි ගමන තියෙන්නේ. තමන්ගේම අත්හදා බැලීම් වලින් යන ගමන. සාමූහිකව යන කොටසකුත් තියෙනවා. තනිව යායුතු කොටසකුත් තිබෙනවා මේ පාරේ. මේ දෙක වෙන් කරගත්තාම ගමන පහසු වෙනවා, ඉරවුල් වෙනවා. තනිව ආයුතු ගමන සමූහයක් විදිහට යන්න ගියාම මම්මුලා වෙනවා. සමූහයක් විදිහට ආයුතු අවස්ථාවල තනියම යන්න ගියාමත් නොමගට යන්න පුළුවන්. මේ අපි ලබාගත් අවස්ථාව ගැන හදවතින්ම සතුට වෙමු. අද උදෑසන සිට මේ මොහොත දක්වා, සමහර ඊයේ සිට අද දක්වා, හෙට තෙක් මේ ව්‍යායාමයේ තුල අප ගන්නා උත්සාහයට, පෞද්ගලිකව ගන්න උත්සාහයට සතුට වෙමු. හදවතින්ම සතුට වෙන්න. ඒ සතුට තමයි ඉන්දන අධ්‍යාත්මික ගමනට. වෙන ඉන්දන නෑ. ඒ බඳු පිරිපුන් සතුටකින් සිටින ආපහු හැරලා බලලා අද දවස ගත වුණු ආකාරය, ඊයේ සිට මේ වෙනතුරු ගත වුණු ආකාරය දිහා ආපහු හැරිලා බලලා පිරිපුන් සතුටකින් සිටින මේ මොහොතේ නිතැතින්ම හදවත විවර වෙනවා පුණ්‍යානුමෝදනාවට සහ කෘතඥතාවට. විශේෂයෙන් අපි මේ හුදකලා වෙලා මේ කන්ද උඩ ඉන්නේ. එහෙම ඉන්න අපිට කන්න බොන්න දීලා, දානමාන දීලා මේ දින කීපේ ඒ බරින් අපිව නිදහස් කරලා මේ ගමන යන්නට, සැහැල්ලුවෙන් යන්නට, ශක්තිමත්ව මේ ගමන යන්නට අනුග්‍රහය දක්වන ඒ කල්යාණ මිත්‍රයන් ව අපිට මේ මොහොතේ සිහි වෙනවා. ඒක නවත්තන්නට බෑ, අමතක කරන්නටත් බෑ. ඉතින් අපි කෘතවේදීත්වයෙන් සහ පුණ්‍ය ආනුමෝදනා පූර්වකව සිහිපත් වෙන ඒ කල්යාණ මිත්‍රයන් ට අපේ ආචාර්ය ඒකල උපකාරී වටිනාකම ප්‍රකාශ කිරීම තමා මනුස්සකම. බලාපොරොත්තුවක් නැති වුණත් එහෙන් බලාපොරොත්තුවකින් නෙමෙයි, නමුත් බලාපොරොත්තු වෙනවද නැද්ද කියන එක නෙමෙයි, මේ තමා මනුස්සකම. ඊයේ සවස ඒ දානය කල්‍යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයා, එතුමා සාමාන්‍යයෙන් මේ උදේ දානෙත් දෙනවා. හැබැයි දැන් මේ අවුරුද්දේ ගිය මාසෙත් උදේ දානෙ නෑ එතුමාට, මේ මාසෙත් නෑ, ලබන මාසෙත් නැති වෙයි සමහර. ඉතින් ඒක හැබැයි එතුමාට ප්‍රශ්නෙකුත් නෑ. එතුමා දානයක් දෙනවා, දානයක් දන් දෙනවා. ඒ තමයි ඒ ආශ්චර්යය. ඒ දානයේ තියෙන ආශ්චර්යය. දානය දෙන්නත් ලේසි නෑනේ අපිට. අපිට සැප විඳින්න තියෙන දෙයි කොටසන්නේ අපි මේ දෙන්නේ දානයේදී. එයත් ලේසි නෑ, දානේ දන් දීමත් ලේසි නෑ. ඉතින් කල්යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයාන්නේ ඔබතුමාව අපි මේ වෙලාවේ බොහොම කෘතවේදීව සහ පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරනවා මේ කලන අනුග්‍රහයට. අද උදෑසන දානය පිරිනැමූ කල්යාණ මිත්‍ර ගුප්තානි ගුණසේකර මහත්මිය ඔබතුමියත් අපි බොහොම කෘතවේදීව සහ පුණ්‍යානුමෝදනා පූර්වකව මේ අවස්ථාවේ සඳහන් කරන්නේ. ඔබතුමියගේ උපන් මාසයේ වෙනුවෙන් මේ දානය පිරිනමන්නේ දිනේ නම් අද නෙමෙයි, ඉතින් උපන් මාසයේ වෙනුවෙන්. වෙන විශේෂ කාරණයක් කිවෙ නැහැ. ඊළඟට දහවල් දාණය මේ අපිට අද පිරිනමුවේ කල්‍යාණ මිත්‍ර දයානන්ද මහත්මයා, එතුමා මෙහි සේවය කරනවා. ඒක හැමදාම අපිට දන් දෙනවා, අද විතරක් නෙමෙයි. හැබැයි මේ අවුරුද්දේ පළවෙනිම ජනවාරි පොයේ දවල් දානේ දෙන්න ඕනේ කියලා ගිය අවුරුද්දේ කියනවා. හැබැයි ඒ වෙනකොට දවල් දානේ වෙන කල්‍යාණ මිත්‍ර පිරිසක් බාර අරගෙන ඉන්න නිසා එතුමා ඒ නිසා මේ පෙබරවාරි දෙවෙනි පොයේ දවල් දානේ පෞලයාත් එක්ක එකතු වෙලා බොහොම ලෑස්ති වෙලා, ලෑස්තිලා කියන්නේ මේ ආර්ථික වැසයෙන් විතරක් නෙමෙයි, මානසිකවත් හදවතින්මත් ලෑස්ති වෙලා දහවල් දානේ පිරිනැමුවේ. ඉතින් මේ සියල්ල භුක්ති විඳින අතර මෙබඳු සත්පුරුෂයන් එක්ක ජීවත් වෙන්න ලැබෙන එක මොහොතක් වුණත් අවුරුදු ගානකට වැඩිය වටිනවා. ඒ හෘදයාංගම වූ හැඟීමෙන් කල්‍යාණ මිත්‍ර දයානන්ද මහත්මයාටත්, ගුප්තානි ගුණසේකර මහත්මියටත්, බණ්ඩාරනායක මහත්මයාටත් සහ මේ දානයේ දාන සියල්ලටම සහ සම්බන්ධ වුණු හැම දෙනාටම අපි අව්‍යාජයෙන්ම ප්‍රාර්ථනා කරනවා නිරෝගී සම්පත් සහ සාමකාමී ජීවිතයක්. තමන් එක්කත් ජීවත් වෙන අනිත්‍යයත් සමගත් ආදරයෙන් සහ සාමයෙන් ජීවත් වෙන්නට මේ පුණ්‍ය කර්මය හේතු වේවා, වාසනාව වේවා. කල්‍යාණ මිත්‍රවරුනි, සත්පෝදා භාවනාවට සටහනට සම්බන්ධ වුණු ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී සම්පත් විවේකී සම්පත් සමග සද්ධා සම්පත එකට එකතු වී මේ ගමන වඩා කාර්යක්ෂමව යන්නට තෙරුවන් සරණින් හැකියාව ශක්තිය ලැබේවා.